යෝජන අද දිනට නියමිත යෝජන බඳුරු ගුණවදර මැතිතුම
මැතිතුමනි බඳුරු ගුණවදර අද දින න්‍යාය පත්‍රයේ නියමිත දිනට කටයුතු වලට අදාළ විෂය අංක 1 විෂය අංක 2 විෂය අංක 3 විෂය අංක 4 විෂය අංක 5 විෂය අංක 6 මම ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි අද 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 දින ගරු මුදල් අමාත්‍යතුමා විසින් කොයිල් 19 වසංගතයේ කරන කොටගෙන අනිකුත් අත්‍යවශ්‍ය රජයේ වියදම් දැරීම සඳහා පරිපූර්ණක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබනවා කොයිල් 19 වසංගතයේ ශීඝ්‍ර පැතිරීම හේතු කොටගෙන සමාජ ආර්ථික සියලු අංශ මෙතරම් එමගින් ඇති වී තිබෙන බලපෑම හේතුවෙන් 2021 වර්ෂයේ රජයේ වියදම් කළමනාකරණය අභියෝගාත්මක වී තිබේ. කෙසේ වුවද කොයිඩ් 19 වසංගතය සාර්ථකව පාලනය කිරීමෙන්ටත් ඉන් පීඩාවට පත්වන ජනතාවට සහන අවශ්‍යතා සැලසීමටත් රෝගී ප්‍රතිකාරා සෞඛ්‍ය සේවා පුළුල්ව සැපීමටත් ඒ හා සමගාමීව රජයේ සේවාවන් සහ සංවර්ධන කාර්යයන් බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වා ගැනීමටත් රජයේ ප්‍රමුඛ වගකීමක් වේ. 2 එන්නත්කරණයේ ඇතුළු අදාළ අනිකුත් සෞඛ්‍ය සේවා ව්‍යාප්ත කිරීම රෝගීන් හඳුනා ගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල සපයා ගැනීම තුවාල වෙත අවශ්‍ය ඖෂධා උපකරණ සැපීම හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය පහසුකම් සැපීම මෙන්ම නිරෝධායනයට ලක්කරනු ලබන පවුල් සඳහා සාන සැලසීම සහ සංචරණ සීමා පැනවීමෙන් අපහසුතාවයට පත්වෙන අඩු ආදායම් ලාභීන් වෙත සාන සැලසීමටද අඛණ්ඩව සිදු කළ යුතු බව රජයේ විසින් හඳුනාගෙන ඇති බැවින් ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන සලසා දිය යුතු වේ. 3 2021 වාර්ෂික ආයවැය ඇස්තමේන්තු මගින් හදිසි හා අනපේක්ෂිත වියදම් දැරීම වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා ජාතික ආයවැය දෙපාර්තමේන්තුව යටතේ සංචිත ප්‍රතිපාදනයන් ලෙස පුනරාවර්තන වියදම් සඳහා රුපියල් බිලියන 30ක් හා ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 20ක් වන පරිදි රුපියල් බිලියන 50ක් පමණ ප්‍රතිපාදන සටහන් කර තිබුණි. එහෙත් අවශ්‍යතාවයන් සඳහා මේ වන විටත් එම සංචිත ප්‍රතිපාදන වලින් රුපියල් මිලියන 43ක් නිදහස් කිරීම හේතුවෙන් දැනට පවත්නා ශේෂයේ ඉදිරියේදී අවශ්‍යතාවයන් වෙනුවෙන් වෙන් කිරීමට ප්‍රමාණවත් නොවේ. 4 ඒ අනුව හැමනුම එකෙහි සඳහන් පරිදි දැනට හඳුනාගෙන ඇති වියදම් අධ්‍යයනය කිරීම සඳහා පුනරාවර්තන වියදම් ලෙස රුපියල් බිලියන 133ක් හා ප්‍රාග්ධන වියදම් ලෙස බිලියන 69ක් වන පරිදි රුපියල් බිලියන 201 ප්‍රතිපාදනයක් ජාතික අයවැය දෙපාර්තමේන්තුව යටතේ සලසා ගැනීමට පරිපූර්ණ ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවේද ඉදිරිපත් කරනු ලැබ ඇත. රජයේ සේවකයන් හා සේවාවන් සහ අනිකුත් වැඩසටහන් සඳහා 2021 වර්ෂයේ ඇස්තමේන්තු මගින් සහ අයවැය යෝජනා මගින් විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇති නමුත් කොවිඩ් 19 වසංගතයේ බලපෑම හේතුවෙන් එකී ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන අපේක්ෂිත පරිදි උපයෝජනය නොවන බව නිරීක්ෂණය වන බැවින් 2020 අංක 1 දරන විසර්ජන පනතෙන් අනුමත කර ඇති ණය සීමාවන් ඉක්මවා නොයන පරිදි ඉහත ප්‍රතිපාදන අවශ්‍යතාවයන් සඳහා අරමුදල් සපයා ගැනීමට හැකිවනු ඇත. ඒ අනුව 2021 අනුමත ණය ගැනීම සීමාවන් වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් දැනට ඇති නොවේ. අනුමැතිය දැනට සැලකිල්ලට ගෙන ඇති පහස් දැක්වෙන කරුණු අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කරලා අමාත්‍ය මණ්ඩලයේ විසින් මේ පරිපූර්ණක ඇස්තමේන්තුව පූර්ණ වශයෙන් අනුමත කර තිබෙන බැවින් ඒ සඳහා මේ ගරු සභාවේ අනුමැතිය ලබා දෙන ලෙස ගරු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් අපි ඉල්ලා සිටින අතර එම අවශ්‍ය වැය ශීර්ෂය පිළිබඳ විස්තරාත්මක සටහන මම ගරු සභානායකතුමනි කතානායකතුමනි සභාගත කරනවා. ශීර්ෂාංක 240 ජාතික අයවැය දෙපාර්තමේන්තුව සංවර්ධන වැඩසටහන් පුනරාවර්තන වියදම් බිලියන 131යි මූලධන වියදම් බිලියන 109යි මුළු වියදම 200යි යහකොට ඇති අතිරේක අස්තමේන්තු සියල්ල බම සභාගත කරනවා දෙවනුව කරු කතානායක තුමනි 1968 අංක 7 දරන ආනයන අපනයන පාලනය පනත යටතේ මා විසින් නියම කරනු ලැබූ නියෝගයක් වෙළඳ අමාත්‍යවරයා වශයෙන් එදා 1921 මාර්තු 17 වෙනි දින අංක 22 19 36 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය ව්‍යාපෘතිය සඳහා එක් එක් අදියර 3 ඇමරිකානු ඩොලර් මිලියන 50ක් හෝ ඊට වැඩි මුදලක් ආයෝජනය කරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති සඳහා අදියර 90 සෙස්වදු නිදාස් කිරීමට මෙම නියෝගය නිකුත් කරන ලදී. මෙම නිදාස් කිරීම මගින් ක්‍රමෝපායන සම්මර්ධන ව්‍යාපෘතියන්ට සමස්ත ව්‍යාපෘතියම නිම කිරීමට ප්‍රථම වාණිජ මෙහෙයුම් අධියර ආරම්භ කිරීමට අවස්ථාව ලබා දෙනු ලබයි. එබැවින් ඉහත කරුණු සඳහා අවස්ථාව සැලසීමට 2020 නොවැම්බර් 18 වෙනි දින ගැසට් නිවේදනයේ 2202 16 වෙනි ඡේදය සංශෝධනය කර 2021 මාර්තු 17 වෙනි දින 2219 යළිගිරත් 36 දරන ගැසට් නිවේදනයේ පළ කළ ලද නිවේදනයට මේ ගරු සභාවේ අනුමැතිය අපේක්ෂා කරනවා. තුන්වෙනුව 1923 අංක 8 දරන දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ වූ යෝජනාව භාණ්ඩාගාර බිල්පත් යටතේ ණය ලබා ගැනීමට භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් වෙත බලය ලබා දී ඇත්තේ පාර්ලිමේන්තු විසින් සම්මත කරනු ලබන මුදල නොහික්මවන කොන්දේසිය මතය. ඒ අනුව 2020 වසර සඳහා මෙම සීමාව රුපියල් බිලියන 2000කි. 2021 මැයි මාස වන විට එම ප්‍රමාණය බිලියන 1785කි. මේ යටතේ එම සීමාව රුපියල් බිලියන 3000 දක්වා ඉහළ දැමීමට යෝජනා කොට ඇත. 1969 අංක 7 දරන ආනයන අපනයන පාලන පනත යටතේ නිකුත් කරන යටතේ නියෝග දෙකක් තිබෙනවා. ද්විත්ව කාර්ය වාහන ආනයනය සඳහා හැකන බදු ප්‍රමාණයට වඩා අඩු බදු ප්‍රමාණයක් ජංගම වැඩපොළ රථ සඳහා අය කරන බැවින් ඒ සඳහා විශේෂ වාසියක් ආනයන කරුවන්ට අයත් වීමත් මේ පිළිබඳ රාජ්‍ය ගිණුම්කාරක සභාවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් බදු ප්‍රමාණය සමාන කිරීම සඳහා නව සංශෝධිත වර්ගීකරණ සංකේත ප්‍රසිද්ධ කරන ලදී. ඒ අනුව 2021 අප්‍රේල් 23 වෙනි දින අංක 22-24 යළිරක් 43 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ මගින් ආයු කාලයේ වසර 3ට අඩු ජංගම වැඩපොළ රථ ආනයන තාවකාලිකව අත්තිත වීමට ක්‍රියා කොට ඇත. 2021 අප්‍රේල් මාස 23 වෙනි දින අංක 22-24 යළිරක් 44 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ මගින් ආයු කාලයේ වසර 3කට වැඩි ජංගම වැඩපොළ රථ වාහන බලපත්‍ර පාලනයට යටත් කොට ඒ දැනට ආනයන බලපත්‍ර නිකුත් නොකරන කාණ්ඩයට ඇතුළත් කොට ඇත. 3. COVID-19 වසංගතයේ පාලනය අනිකුත් අත්‍යවශ්‍ය රජයේ වියදම් දැරීම සඳහා වන පරිපූරක අස්තමේන්තුව. මෙකී යෝජනා සඳහා මේ ගරු සභාවේ අනුමැතිය ලබා දෙන අතර අද ගරු කතානායකතුමනි, ගරු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා වෙනුවෙන් මේ රටේ පවතින මූල්‍යයේ තත්ත්වයේ පිළිබඳ මේ ගරු සභාවට සාධාරණ කරුණු දැක්වීමක් කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මක්නිසාද යත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තිය අනුව මුදල් පිළිබඳ සම්පූර්ණ බලය තියෙන්නේ මේ ගරු සභාවට. මේ ගරු සභාවේ දැන් මොහොතකට පෙර මේ රටේ ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කළ දැවැන්ත දේශපාලන පක්ෂයේ වන එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා අද දින නැව යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමෙන් පසු මේ විපක්ෂය දැවැන්ත කලබලයකට පත් වෙලා තියෙනවා. එනිසා සමහර එක්සත් ජාතික පක්ෂ මේ විපක්ෂයේ ඉන්න බලවත් සමහර මන්ත්‍රීවරු අද පැමිණලා නැහැ. චම්පක රණවක මහත්මයා නැහැ. රාජිත සේනාරත්න මහත්මයා නැහැ. සම්බන්ධන් මහත්මයා නැහැ. අනුර දිසානායක මහත්මයා නැහැ. ඒ අතර මේ තත්ත්වය වෙනත් දිසානතියකට යොමු කිරීම සඳහා අද පාර්ලිමේන්තුව තුළ මෙවැනි හැසිරීම් රටාවක් ඇති කළාද කියන ප්‍රශ්නය අපි දකිනවා. අපි කවුරුත් පිළිගත යුතු වෙනවා මේ ගරු සභාව ලෙස ලංකාවේ කිසිම පාර්ලිමේන්තුවක් මේ විදිය මුදල් අර්බුදයකට නිදාසින් පස්සේ මුහුණ දීලා නැහැ. ඒක ප්‍රධාන හේතුව තමයි දිගින් දිගටම කඩා වැටුණ ආර්ථිකය පාස්කු ප්‍රහාරයෙන් පසු තවදුරටත් කඩා වැටිලා කොවිඩ් 19න් පස්සේ ඉතාම විශාල වශයෙන් මේ ලංකාවේ මේ රට ආර්ථිකයේ කඩා වැටීම නිසා ගිය වර්ෂයේදී ආර්ථිකයේ වර්ධන වේගය ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට ඍණ 3.6 දක්වා පහළට ගමන් කළා. ඒ ගමන් කිරීම තුළ රටේ කෘෂිකාර්මික අංශයේ කර්මාන්ත අංශයේ සේවා අංශ නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේ නැතිකොට රජයට ලැබෙන ආදායම පිළිබඳ ආදායම ලැබෙන්නේ ප්‍රධාන ක්‍රම දෙකකින්. එකක් මේ රටේ මහජනතාව මත එදිනෙදා ජීවත් වීම සඳහා ජීවිතය සමග අරකලයක යෙදෙන අන්ත දිලිඳු ජනයාගේ පටන් මහා ධන කුවේරය දක්වා පනවන බදු වලින් තමයි රජයට වැඩිම ආදායම් ලැබෙන්නේ. ඉතින් රට නතර වුණොත් රට වහර තිබුණොත් ඒ ලැබෙන ආදායම ලබා ගන්න බැහැ. ආදායම අඩු වෙනවා. ඊටත් අතිරේකව වියදම අනපේක්ෂිත ලෙස අසාමාන්‍ය ලෙස වැඩි වෙලා තියෙනවා. වෙන කිසිම රජයකට මේ කොවිඩ් 19 වියදමක් නිදාසින් පස්සේ ඇවිල්ලා නැහැ. ඒ වියදම ඉතා විශාල ලෙස වැඩි වුණත් තපාහැරිය නොහැකි මහා වියදම් ප්‍රමාණයක් රට ඇතුලේ පවතිනවා. ගරු කථානායකතුමනි, 2020 වර්ෂයේදී අපේ රටේ මුළු ආදායම රුපියල් බිලියන 1343යි. රාජ්‍ය සේවකයන්ට වැටුප්පා වේතන ගෙවීම සඳහා වැය වෙනවා බිලියන 794ක්. විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා වැයෙනවා බිලියන 258ක්. එතකොට වැටුප්පා විශ්‍රාම වැටුප් කියන දෙක සඳහා පමණ බිලියන 1052ක් ගිය වර්ෂයේ වැය වෙලා තියෙනවා. එතකොට රටේ මුළු ආදායම තියෙන්නේ 1373යි. රාජ්‍ය සේවකයන්ට මේ බදු මුදලින් තමයි වැටුප් ගෙවන්නේ. වැටුප්පා වේතන බිල ඉතරක් 1052ක් වෙනවා. එතකොට ලැබෙන මුළු ආදායමෙන් රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්න බිලියන 794යි, ගත ණය සඳහා පොලිය ගෙවන්න බිලියන 980යි, සානාධාර හා කුටුම්භ පැවරුම් සඳහා බිලියන 717යි. මොනවත් වෙන ඉතුරු වෙන්නේ නැහැ. වැටුප් ටික පමණක් ගෙවන්න රජයේ ආදායම 1773න් රාජ්‍ය සේවකයන්ගේ වැටුප්පා විශ්‍රාම වැටුප් ගෙවන්න 1052ක් ගියාම බිලියන 321යි ඉතුරු වෙන්නේ. එතකොට ණය පොලිය ගෙවන්න 980ක් හොයාගන්න ඕනේ. සානාධාර සමෘද්ධි සානාධාර ඇතුළු අනිත් සානාධාරවලට 817ක් හොයාගන්න ඕනේ. පුනරාවර්තන වියදම ඉතරක් තියෙනවා 2548ක්. ආණ්ඩුවක් එදිනෙදා පවත්වාගෙන යාමේ කටයුතු වලදී දැරිය යුතු දරණ වියදමේ ප්‍රතිඵලය වියදම දරන කාලයට පමණක් සීමා වෙන නැවත නැවතත් කාගේ ආණ්ඩුව තිබුණත් දැරිය යුතු ස්වරූපයේ වියදම 2548යි. ඉතින් 1373ක ආදායමෙන් 2548ක් වියදම් කරන්නේ කොහොමද? එතනම පුනරාවර්තන වියදම් පවත්වාගෙන යාම සඳහා පමණක් 2020දී මදි වෙලා තියෙනවා බිලියන 1175. ප්‍රාග්ධන වියදම් 795ක් දරන්න තව ගත්තාම හැම රජයක්ම නිදාසින් පස්සේ අසාමාන්‍ය ලෙස මේ තත්ත්වයට මුහුණ දෙන්නේ ණය ආරං. මේ රටේ ජනතාව මුලා කිරීම සඳහා සහන දියව් 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 කියලා පාරක බැස්සට පාර්ලිමේන්තුවේ නැටුවට ඒ සහන දෙන්න වෙන්නේ කොහෙන්ද? ජනතාව මතම් බරපටෝල බදු අය කිරීමෙන් පමණයි. එහෙම නැත්තම් මොකද්ද තියෙන වෙන විකල්ප ක්‍රමය? මේ සල්ලි කායවත් අපි පුද්ගලික මුදල් නෙමෙයි, මේ මුදල් පාර්ලිමේන්තුව වග කියන්න ඕනේ. ඒ නිසා තමයි පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ ප්‍රබුද්ධ විවාදයක් ඇතිවෙන්න අවශ්‍ය වෙන්නේ. මේ බදු මුදලෙන් වැඩිම ප්‍රමාණය වැය වෙන්නේ තුනෙන් මේ දත්තානුව නම් තුනෙන් දෙකක් වැය වෙලා තියෙන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්පා විශ්‍රාම වැටුප් සඳහා. 1373ක් ආදායම ලැබලා රජයේ සේවකයා ගෙදර හිටියා. රට වහලා තිබුණා. වැටුප් ගැවීම මේ රජයේ දවසක්වත් අඩු කළා නැහැ. දීමනා ලබා දීම වැඩි කරලා තියෙනවා. දෙන්න පුළුවන් හැම දීමනාවක්ම දීලා තියෙනවා. එහෙම දීලා තියෙද්දි තමයි මේ වැටුප් පහ වේතන බිල ගෙව්වට පස්සේ බිලියන 321යි ඉතුරු වෙන්නේ. එවැනි මුළු රටේම තියෙන සල්ලි ප්‍රමාණය ගරු කුමාවෙල්ගම ඇමතිතුමා දන්නවා ඇති. මේ රටේ විවහාරයේ පවතින මහජනයා සතුව පවතින කාසිය හා නෝට්ටු ප්‍රමාණය ගත්තොත් 2015 තිබුණේ බිලියන 595.6යි. 2019 බිලියන 776.2යි. මුළු රටේ සියලුම ජනයා වෙත තියෙන සල්ලි ප්‍රමාණය ඔච්චරයි. ඊළඟට 2020 ඒ තියෙන ප්‍රමාණය ජනතාවට ගැවසෙන මුදල් ප්‍රමාණය මුදල් අච්චු ගැහුවා කිව්වා. අඩු වෙලා තියෙනවා බිලියන 697 දක්වා. රටේ තියෙන බිලියන 697යි විවාරයේ පවතින මුළු මුදල් ප්‍රමාණය 97.3 2020. ඉතින් මේ වියදම් තත්ත්වය තුළ ආණ්ඩුව වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත් වූ වහාම ජනතාවට දීලා තියෙන පළවෙනි ඉන්න මං කියන්නේ ජනතාවට දීලා තියෙන පළවෙනි සහනය තමයි
මෙතුමාගෙන් අහන්න කැමතියි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට ඇවිල්ලා පළවෙනි මාසෙම බිලියන 800ක් බදු සාර දීලා නැති කරගත්තා. ඒකයි ඔය ආර්ථික අර්බුදයට මුලේ ඉතර.
හරි දැන්
බලයට ආපු විකස බිලියන 800ක් බදු සාර දීලා නැති.
හරි මම තමුන්හන්සේට ඒකට හොඳ උත්තරයක් දෙන්න වැදගත් ප්‍රශ්නයක් මතු කළේ 2014 මහින්ද රාජපක්ෂ යුගයේදී මේ රටේ ජනතාව මත පටවපු සියලුම වක්‍ර බදු හා ඍජු බදු වලින් තිබුණ මුළු ආදායම කීයද? 1050යි. 1050යි බදු ආදායම. කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. රටේ 7.4% ආර්ථික වර්ධන වේගයක් තිබුණා. ජාත්‍යන්තර සංචිතය 8.2%ක් තිබුණා. ඊළඟට රටේ මේ සියලුම අංශවල නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි වෙලා සමස්ත ආර්ථිකය මැදි ආදායම් ලබන රටක් බවට පත් වෙලා ඒ ආර්ථිකයේ වටිනාකම සයිස් ඔෆ් ඉකොනොමි කියන එක 79ට ඇවිල්ලා තිබුණා. ඒ තියෙනකොට ලබාගත්ත බදු ආදායම 1050යි. 2015 තමුන්නාන්සේලා පැමිණි වහාම අසාමාන්‍ය ලෙස බදු අය කිරීම ආරම්භ කළා දිගින් දිගටම. වැට් බදුද, ජාතිය ගොඩ නැගීමේ බදුද, අනික් සියලුම් බදු වැඩි කළා. එතකොට 2015 1355යි. නිදාසින් පස්සේ මේ රටේ ජනතාව මත වැඩිම බදු පටවපු අවුරුද්ද තමයි 2015. බිලියන 305කින්
කරු ඇමතිතුමා ඔබතුමයි කාලේ අවසානයි.
බිලියන 305කින් වැඩි කළා. 2016දී 1463යි. 2018දී 1670යි. මගේ වෙලාව 1463යි. මේ බදු 1734 වෙනකම් වැඩි කළා. ඒ කාලේ බදු දඩයමක් කළේ මිනිස්සු පාරට බැස්සා. පාරට බැහැල ඉවරලා වැට් බදු වැඩි කරපු අවස්ථාවේ පාර දිගේ පළපාලි ගියා. ඊට පස්සේ යුද්ධේ කාලෙවත් පිටකොටුව වැහුවේ නැහැ. පිටකොටුවේ කඩ ඔක්කොම වැහුවා මේ අසීමිත බදු අය කිරීම නිසා. යුද්ධේ කාලෙවත් නැතුව පිටකොටුව වැහුවාම එදා රවි කරුණානායක ගිහිල්ලා කස්ටම් එක පාවිච්චි කළා. ඒ මිනිස්සුන්ගේ කඩවලට සීල් තිබ්බා. එහෙම බදු විනාශයක් තමුන්නාන්සේලා කළේ. බදු බර පිළිබඳ මෙහෙම බදු බර පටවපු ආණ්ඩුවක් නැහැ. ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආණ්ඩුව ගත්තකම වැට් බද්ද 115 ඉඳන් 8ට අඩු කරලා ජාතිය ගොඩනැගීමේ බද්ද ඉවත් කළා. ආදායම් බදු ප්‍රතිශතය අඩු කළා. බදු අඩු කරලා ඉතර ජනතාවට සහනය දීලා තියෙනවා බිලියන 518කින් බදු සහන දීලා තියෙන ආණ්ඩුව එකම ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව පමණයි කියන ටික මම තමුන්හන්සේලට මතක් කරනවා. බදු සහන ඊළඟට ණය සහන අද වෙනකොට තමුන්හන්සේලාගේ කාලේ ඔක්කොම ව්‍යාපාර ටික වැටිලා තිබුණා. ව්‍යාපාර වැටලා සංචාරක පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සංචාරක ව්‍යාපාරයේ සම්පූර්ණයෙන් බිඳ වැටලා තිබුණා. ඒ සඳහා මම දීලා තියෙන මේ ණය සහන ප්‍රමාණය පමණ මේ මුළු කොළඹවල තියෙන්නේ ලංකාවේ කර්මාන්ත ව්‍යාපාර පවත්වාගෙන යන්න දීලා තියෙන ණය සහන ටික මම සභාගත කරනවා ගරු සභාපතිතුමනි ණය සහන ප්‍රමාණය ඊළඟට තුන්වෙනුව පොලී සහනය කරටි කඩලා යන්න පොලී අනුපාතය තිබුණේ 128යි දැන් තනි ඉලක්ක මේ පොලී අනුපාතයක් තියෙන්නේ ඒ පොලී අනුපාත සහනයක් ලැබලා දීලා තියෙනවා අපිට කරන්න පුළුවන් උපරිම ප්‍රමාණයට මේ ලෝක විනාශයේ යටතේ රටේ භාණ්ඩවල අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ සියල්ලගේම මිල ස්ථාවර කරලා තියෙනවා සමහර භාණ්ඩ රාශියක මිල අඩු කරලා තියෙනවා මට පුළුවන් ඒ පිළිබඳ වෙනම අවස්ථාවකදී කතා කරන්න ඒ නිසා රජයක් ලෙස මේ දැවැන්ත 39 ලක්ෂයක් ලෝක ජනතාව මිය ගිහිල්ලා ලෝකේ රටවල් සම්පූර්ණයෙන් කඩාගෙන වැටිලා ආර්ථිකවල නැව් ගමනාගමනේ නතර වෙලා වරායවල් වහලා ප්‍රවාහන ගාස්තු අසාමාන්‍ය ලෙස වැඩි වෙලා රටේ මුළු ලෝකේ සැපියුම් ක්‍රියාදාමයේ වැටිලා තියෙන මේ වගේ ජාතික ව්‍යසනයක් තියෙන අවස්ථාවකදී මේ පාර්ලිමේන්තුවේ අප්‍රබුද්ධ තත්ත්වය නතර කළා නැවතත් ප්‍රබුද්ධ පාර්ලිමේන්තුවක් ඇති කර ගැනීමට දැන්වත් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන්වත් විපක්ෂයට ඉඩ ප්‍රස්තාව ලැබේවා කියලා පතමින් මගේ වචන කීපය ඉවර
කරනවා
අරු කතානායකතුමනි අද මේ සභාවට පැමිණිලා යලිත් පාර්ලිමේන්තු ජීවිතයක් ආරක්ෂා ආරම්භ කරන්නට අවස්ථාව ලැබීම ගැන මම විශේෂයෙන්ම මගේ සතුට ප්‍රකාශ කරනවා මේ පිළිබඳව ඔබතුමාටත් අපේ සභානායකතුමාටත් අගමැතිතුමාටත් විපක්ෂ නායකතුමාටත් අනික් පක්ෂ නායකින්ටත් මම මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා මම අපේ බන්දුර ගුණවර්ධන ඇමතිතුමාගේ කතාවට අහුන්කන් දුන්නේ නැද්දී මට එකක් මතක් වුණා. ඔහු මේ ආණ්ඩුවෙන් බදු සහන දීලා තිනවා. ලොකු මිනිස්සුට බදු සහන දුන්නා පොඩි මිනිස්සුට බඩගින්න දුන්නා. අද තියෙන තත්ත්වය මොකක්ද කියලා බලමු. මට අතීතය ගැන වැඩි කතා කරන්න උවමන නැහැ. 2019 මේ රටේ විදේශ විනිමය සංචිතය තිබුණේ ඩොලර් කෝටි 700යි. අද ඩොලර් කෝටි 400කට අඩු වෙලා තියෙන්නේ. මීට අමතරව මට මතකයි අපේ උදේගමන්පිල ඇමතිතුමාගේ ප්‍රකාශයක් මං කියුවා තෙල් සංස්ථාවේ තියෙන ණය තෙල් සංස්ථාවට ඒ අවස්ථාව දුන්නේ ණය ගෙවන්න. ඒ මුදල් වෙන තැනකට ගත්තා. එතනක් තියෙනවා කෝටි 300ක් විතර. මේකේ අපේ සංඛ්‍යා ලේකන වලට එන්නේ නැහැ. මේ දෙකම එකතු කරන්න. අනික බලන්න හදිසියේ ගන්න තියෙන්නේ අපේ වාණිජ බැංකු. වාණිජ බැංකු වල අද ණය තියෙනවා. මේකක්වත් සංඛ්‍යා ලේකනේ නැහැ. අද මේක අපේ රට බලපාන මේ 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 මාස අවසන් ඉඳන් ඩොලර් කෝටි 100ක ණය ගෙවන්න සිදු වෙලා තියෙනවා. තවත් 30 කෝටි 200ක් විතර ගෙවන්නේ. අපි කොහොමද මේවා ගෙවන්නේ? අයි බලාපොරොත්තු වෙන IMF ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයෙන් කෝටි 78ක් ලැබෙයි කියලා. ඒක මේ අවුරුද්දේ ලැබෙයිද? එන අවුරුද්දේ ලැබෙයි අපි දන්නේ නැහැ. ඒක ලැබෙනවා. ඊළඟට ස්වක් ස්වප් එකෙන් තව කෝටි 40ක් විතර ලැබෙනවා. බංග්ලාදේශයෙන් කෝටි 20ක් ලැබෙනවා. මේකෙන් කොහොමද අපි මේ වැඩ කටයුතු කරගෙන යන්නේ මෙතන තියෙන අතීතය ගැන කතා කරන්නේ නෙමෙයි අපි කතා කරන්නේ මේකෙන් අපි ගොඩ එන්නේ කොහොමද අපි කොහොමද විසඳුමක් හොයන්නේ අවුරුදු 2 3ක් ඊට වඩා යන්න පුළුවන් සමාඩු කියන අවුරුදු 10ක් කියලා ඒත් අපිට යම් කිසි විසඳුමක් සැලසුමක් තියෙන්න ඕනේ ආණ්ඩුව ඒක ඉදිරිපත් කළා නැහැ එතැමතුමා කිව්වා මේ ගැන සාකච්ඡා කරන පාර්ලිමේන්තුවේ වාරයක් ඇති කර මම ඔබතුමා එක 100ට 100ක් එකඟයි ඒත් මොකද්ද ඔබතුමාලා විසඳුම කොයි මාර්ගෙද යන්නේ කියලා මට අනික් අය වෙනුවෙන් කතා කරන්න බෑ මම නම් කියන්නේ අපිට තියෙන එකම මාර්ගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආපහු ගන්න දෙනු කරන්න අපි 2015 ඉඳන් 2019 ට ඔබතුමාලා එකඟ නැත්තම් මේ විකල්පෙ මොකද්ද කියලා අපිට කියන්න විකල්පයක් නැතුව සංඛ්‍යා ලේකන කතා කරන එකේ අපිට කිසිම ප්‍රයෝජනයක් නැහැ අනික මෙතන අද තියෙනවා පොහොර ප්‍රශ්නේ තියෙනවා අපිට තියෙනවා තෙල් ප්‍රශ්නේ අධ්‍යාපන ප්‍රශ්න ගණනාවක් මේ රටේ තියෙනවා මේ ඔක්කොම එකතු වෙලා පිපුණොත් මොකක්ද රට වෙන්නේ ආණ්ඩුවක් නැති වෙනා නේ පාර්ලිමේන්තුව නැති වෙයි අන්න ඒක මතක තියාගෙන අපිට අවස්ථාව දෙන්න මේ ගැන සාකච්ඡා කරන්න ඒ වගේම මම තව කාරණයක් තමයි මේකට පදන වෙලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම කොවිඩ් වසංගතය මොකක්ද අපි කළා තියෙන කොවිඩ් වසංගතය ගැන මම මෙතෙන්ට එන්නේ ඉස්සෙල්ලා මගෙන් කොළඹ නගර සභාවේ නගර අධිපති ඉල්ලීමක් කළා අගමැතිතුමාට කියලා ලැබිලා තියෙන ඇස්ට්‍රාසෙන්සා වලින් කොටසක් දෙන්න අර දෙවනි වටේ දෙන්න කියලා මම එතුමීට තබාවට කියන ඔබතුමායි කතා කරන්නේ ඒකට මම ස්තුතිවන්ත වෙනවා ඒත් විශේෂයෙන්ම
අද මොකද සිදු වෙලා තියෙන්නේ අපිට එකක් කියන්න පුළුවන් මේ කාර්ය සාධක බලකාය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි පටන් ගත්තේ දවසේ අද වෙනකම් මොකද්ද කියලා සෞඛ්‍ය අමාත්‍යතුමාගේ අමාත්‍යතුමියගේ කතාවට ඇහුම්කන් දුන්නාන් තේරෙනවා මොකද්ද අපි කරන්නේ මේ මේ කාර්ය සාධක බලකායක් ඉදිරියට යන්න බෑ අසාර්ථක වෙලා තියෙන්නේ හැම එක වැඩි වෙලා තියෙන්නේ අපේ ව්‍යවස්ථාව අනුව මේ වගකීම තියෙන ඕන කැබිනට් මණ්ඩලයටයි කැබිනට් මණ්ඩලයේ වග කියන පාර්ලිමේන්තුවට ඇයි කැබිනට් මණ්ඩලයට මේ බලතල දෙන්නේ නැත්තේ බලතල තියෙන්නේ ව්‍යවස්ථාවේ 3 වෙනි වගන්තියේ 4 වෙනි වගන්තියේ 43 වෙනි වගන්තියේ මේ ආණ්ඩුව පාලනය කරන්න පුළුවන් මේ කැබිනට් මණ්ඩලයට පමණයි අගමැතිතුමත් මෙතන ඉන්නවා ඇමතිවරුත් ඉන්නවා ඔබතුමා බාර ගන්න ඔබතුමා වැරදි වුණොත් අපිට පුළුවන් මෙතෙන්ට එලා කෑ ගහන්න අඩු ගන්න පෝස්ටර් ඉල්සන්න ඇයි මේක කැබිනට් මණ්ඩලයට බාර නොදෙන්නේ අනික WH සංවිධානයේ අසරේ විශේෂඥනේ වෙනම කණ්ඩායමක් තියෙනවා ස්පෙෂල් ඇඩ්වයිසර් ගෲප් ඔන් එක්ස්පර්ට්ස් ලංකාවේ ඒක නැහැ ඒක කොමිටියක් තියෙන්නේ ඒක බාර දීලා තියෙන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානීට හමුදාපති කියන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානී කොහොමද එතුම මේ වැඩ කටයුතු කරන්නේ ලේකම් වරුන්ට නියෝග දෙන්න පුළුවන් ඇමතිතුමන්ලට නැත්නම් කැබිනට් මණ්ඩලයට පමණයි දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට නියෝග දෙන්නේ ලේකම්වරු ඇමතිවරුන්ගේ තත්ත්වය අනුව ඇයි ඇයි මේ බලතල ක්‍රියාත්මක නොවෙන්නේ ඇයි මේ බලතල ක්‍රියාත්මක නොවෙන්නේ අපි කියන්නේ ඒක නායකත්වය ගන්න ව්‍යවස්ථාවේ කාටවත් වෙන එක්කෙන්ද ගන්න විතර අපිට පුළුවන් පාර්ලිමේන්තුව මෙතනින් දැන් ඒ ගැන කතා කරන්න අද මොකද්ද තියෙන සුදුසුකම් අනික ඕනෑම රජයක ප්‍රජාතන්ත්‍රවාදී රජයක කණ්ඩායම් තුනක් ඉන්නවා දේශපාලන අධිකාරිය තමයි කැබිනට් මණ්ඩලය ජනාධිපති අගමැති කැබිනට් ඇමතිවරු සිවිල් බලය ඒ තමයි සිවිල් පාලනය ලේකම් බොරු ගින පල්ලෙහාට මිලිටරි බලය ඒ හමුදාව යුද්ධයට යොදන එක අද මිලිටරි බලය අරගෙන දැන් සිදු වෙලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම රටේ පාලනය කරන එක කරන්ට් බැහැ ඒක වැරදි දැන් ඇත්ත වශයෙන්ම වෙලා තියෙන්නේ කොවිඩ් විතරක් නෙමෙයි අර ආයෝජන මණ්ඩලයේ සාකච්ඡාවට මුදල් ඇමතිතුමා ඉන්න තිබුණා නැත්තම් රාජ්‍ය ඇමතිතුමා ඉන්නද ඒ මැදට ඇවිල්ලා හමුදාපති කතා කරන එක දැක්කම ඊට කොහෙද ගියා ඉතින් මට කිසිම ප්‍රශ්නයක් නැහැ හමුදාපතියක එතුමා මගේ මං හොඳට ආශ්‍රය කරන මට උදව් කරලා තියෙනවා ඒත් මේ වැඩ කටයුතු කරන්න බෑ මේක හමුදාකරණයකට යන්නේ ඔබතුමන්ලා අරගන්න ඕන කමනේ ජනතාව ඔබතුමන්ලට ඒ ජනවරම දුන්නා ඒ ගැන අපිට විවාද කරන්න බෑ ඒත් අපි ඔබතුමන්ට දොස් කියන්නේ ඒ ජනවර යොදවන්නේ නැතුව හමුදාකරණයකට අර්ධ හමුදාකරණයකට යනවා ඒ බලතල බාර දෙනවා කියලා ඉතින් මම මෙතන කියන්නේ අගමැතිතුමනි අපි කැමති වෙලාවක සම ඉල්ලනවා අපිට විවාදයක් දෙන්න මේ ව්‍යවස්ථානුකූල ප්‍රශ්නේ පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන සාකච්ඡා කරන්න අවස්ථාව දෙන්න මොකද අපි අපේ දේශපාලන විරුද්ධවාදිකම් තිබුණාට ව්‍යවස්ථානුව කැබිනට් එක තමයි තීරණ ගන්න ඕනේ ඒව විවේචනය කරන්න අපිට පුළුවන් විශ්වාසභංග යෝජනා ගේන්න පුළුවන් මෙතෙන්ට එලා වාඩි වෙන්න පුළුවන් ඒත් ඒක කරන්නේ නැත්නම් මේ පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒ නිසා අපි ඉල්ලනවා වෙලාවක් මම ඉල්ලනවා මං හිතා අනෙක් අපේ මිත්‍රයන් පාර්ලිමේන්තුව එකඟ වෙයි කියලා මේ කැබිනට් මණ්ඩලයේ බලතල අතහැරීමත් ක්‍රියා නොකිරීමත් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමත් ජනවරම නැති කිරීම ගැනත් අපිට විවාදයක් දෙන්න කියලා මං ඉල්ලනවා ඊට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්නේ ඒ තැලි දෙපැත්තේ සියලු දෙනාට මිස්තුති කරමි අර කරුණු එක්ක අපි සාකච්ඡා කරනවා කියලා මගේ මිත්‍ර බන්දුල ගුණවර්ධන මහත්මයාට ප්‍රකාශ කරමින් මගේ වචන සමර්පණය මං අවසන් කරනවා
ඔනබල් කබීර් හෂින් ඔනබල් කබීර් හෂින්
Thank you. ගරු කතානායකතුමනි මට කෙටි කාලයක් තියෙන නිසා මම ඉතාම කෙටියෙන් අදහස් ප්‍රකාශ කරනවා මේ පළමුවෙන්ම රටේ තත්ත්වය ගැන අගමැතිතුමා මුදල් අමාත්‍යතුමා හැටියට ඉන්න නිසාත් වැදගත් මුදල් අමාත්‍යංශයේ වාර්ෂික වාර්තාව 2020 ඉදිරිපත් කරා අපේ මේසෝර තියෙනවා මේක මේක අනුවම පේනවා කොහොමද ඔයාලා වැරදි දත්ත තොරතුරු දීලා මේ රටේ මිනිස්සු නොමග යව්වේ කියලා මේ රටේ ප්‍රශ්නය වසංගතය නිසා නෙවෙයි මේ රටේ ප්‍රශ්නය ආර්ථික අකාර්යක්ෂම කළමනාකරණයක් නිසා කියන එක පැහැදිලි මේ පොතේම තියෙනවා ගරු අග්‍රාමාත්‍යතුමනි අමතුමනි රාජ්‍ය ණය 2020 රුපියල් ට්‍රිලියන 14.8යි කියලා ට්‍රිලියන 14.8යි හැබැයි මේක කියනවා ජාතික විගණන කාර්යාලය විගණකාධිපතිතුමා කියනවා මේකේ අවසානයේදී කෝටි ගාණක් මේකේ අතහැර තියෙනවා කියලා
මේ ණයවලින් කෝටි 17000ක්. ඒතොර එතනම පේනවා කරන දත්තවලින් කියන කරන බොරුව. ඒතොර ගණනය කිරීමේ අක්‍රමිකතා ගත්තම භාණ්ඩාගාර බිල්පත් කෝටි 29000ක්. ඩිසెంబර් මාසේ 31 වෙනිදා හරියට ඇතුළත් කරලා නැහැ. විධිවිධාන ප්‍රතිපාදන භාවිතා කරලා නැහැ. ඕක අතහැරලා තියෙනවා. ඒතොර අපේ කාලේ LRT ට්‍රාන්සිට් සිස්ටම් රේල්වේ එක අපි ආරම්භ කරන්නට ජපානයෙන් ණය කිවිසුමක් අත්සන් කරා. ඒක අවලංගු කිරීම සඳහා ජපානයෙන් රුපියල් මිලියන 5896ක් රුපියල් මිලියන 5800ක් අපෙන් අය කරන්නට ක්ලේම් එකක් දාලා තියෙනවා. ඒක ඇතුළත් කරලා නැහැ මේ වාර්තාවේ. කෝටි ගාණක් මේ කරපු වැරදි වැඩවලින්. ඒ කියන්නේ මේක කෙලින්ම කියනවා නම් මේ වගේ තාක්ෂණික දෝෂ බොරු කියපුවා මට දිගටම කියන්න බලන්න. කාලේ මදි නිසා මම උතනින් නතර කරනවා. මේ ආණ්ඩුවට දැන් තියෙන தත්ත්වය බැලුවම ඇත්තටම අර දැඩි සත්කාරයේ ඉන්න ලෙඩෙක් වගේ. හැබැයි දැඩි සත්කාරයේ ඉන්න ලෙඩෙක් ව සුව කරන්න පුළුවන්. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේ ලෙඩට මල්ටිපල් ඕගන් ෆේලියර් තියෙනවා. ඒ කියන්නේ නිකන් නෙවෙයි බහුවිධ ශරීර අවයව විකල වීම. මේ ඔක්කොමත් එක්ක බහුවිධ ශරීර අවයව විකල වීමේ රෝග ලෙඩක් බෝ වෙලා තියෙනවා. මල්ටිපල් ඕගන් ෆේලියර්. එතකොට දැන් අත්මාව වැඩ කරන්නේ නැහැ. වකුකඩු භාගයයි වැඩ කරන්නේ. ජොන්ස්ටන් ඇමතුමාත් ගත එහෙම දන්නේ නැහැ. එතකොට අග්නිආංශය වැඩ කරන්නේ නැහැ සමහර අයගේ. එතකොට පෙනහැලි මේ රටේ කොරෝනා එන්නේ ඉස්සර ආණ්ඩුවේ පෙනහැලි වැඩ කරන්නේ නැතුව නියුමෝනියාව භාගයට ඇදලා තිබුණේ. හරි දැන් හෘද රෝගේ හෘදය අකර්මණ්‍ය වෙලා දැන් මේක හાર્ට් ෆේලියර්. මේක තමයි තත්වය. මේක ඇත්ත. මේක විහිළුවක් නෙවෙයි. මොකද මේ ඕගන් ෆේලියර් එක ගත්තම ඔබ වගකීම යුතුයි. පළමුවෙන්ම ආර්ථිකය තුල ඇතිවෙච්ච ප්‍රශ්නය බහුවිධ ප්‍රශ්න ගත්තම මූල්‍යාංශය ගත්තම මොකද වුනේ? මූල්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපත්තිය තිබුණේ නැහැ. ෆිස්කල් පොලිසිය එකක් තිබුණේ නැහැ අගමැතිතුමනි. මම කියන්නේ රාජ්‍ය ආදායම් කප්පාදු කරන්න ගියා. දැන් මෙතන කතා කරා රාජ්‍ය ආදායම ගැන බඳුල ගුණවන්ත නැමැත්තම කියන්නකෝ. ඈ බද්ද අඩු කරා. කෝටි 60000ක් පාඩු වුණා. වැත් බද්දෙන් කෝටි 30000ක් අපිට පාඩු වුණා. හැබැයි ඒකෙන් මොකද වුනේ? ශ්‍රේණිගත කරපු ආයතන අපිව ඩවුන්ග්‍රේඩ් කරා. ඊට පස්සේ ලංකාව පිළිබඳව තියෙන ජාත්‍යන්තර විශ්වාසය මූල්‍ය විශ්වාසය නැති වුණා. හැබැයි බඳුල ගුණන්ත නැමැතුමනි අපේ කාලේ බදු වැඩි කරාට අපි අත්‍යවශ්‍ය භාණ්ඩ මිල 2015 ආණ්ඩුව ගන්නකොට 2019 වෙනකොට හැම දෙයක්ම පරිප්පු සීනි හාල් මැස්සෝ සැමන් හාල් කිරිපිටි හැම එකක්ම 2015 ගන්න එකට වඩා අඩු කරලා දුන්නා. ඒක මතක තියාගන්න. හැබැයි ඔබතුමන්ලා කෝටි 30000ක් ආදායම් නැති කරලා අද තියෙන මිල අද පරිප්පු 220 110 තිබුණ එක අපි දෙනකොට සීනි 100 තිබුණ එක 130යි හාල් මැස 350 තියෙන එක 800යි සැමන් 195 තිබුණ එක 800යි මේ වගේ පොල් ගෙඩියවත් දෙන්න බැරි ආණ්ඩුවක් මොකටද? හරි දැන් මේක තමයි. එතකොට එතන තිබුණු ඒ මූල්‍ය ප්‍රතිපත්ති වල තියෙන ප්‍රශ්නය බදු අඩු කිරීමෙන් මොකද උනේ වාසිය? රාජ්‍ය ආදායම නැති වුණා, මිනිස්සුන්ගේ බඩු මිල වැඩි වුණා. මේක ගැටලුවක්. ඔයාලා වගේ කියන්න ඕනේ. එතකොට මුදල් ප්‍රතිපත්තිය ගන්න මොනිටරි පොලිසි එක බ්‍රිතාන්‍ය රජ කාලේ 1705 ස්කොට්ලන්ඩ් වල හිටපු ආර්ථික විද්‍යාඥයෙක් ජෝන් ලෝ කියලා. ඒ මිනිස්සයා 1705 කරපු ආර්ථික න්‍යායක් නිවාඩ් කබ්‍රල් මහත්තයා ගෙනල්ලා දුන්න ලනුව අගමැතිතුමා ඔයාලට. මොකද MMT කියලා. අච්චු ගන්න කිව්වා සල්ලි. අච්චු ගැහුවා දිගටම. අච්චු ගහලා මොකද වුනේ? මේ ජෝන් ලෝ කියන මිනිස්සයා ෆ්‍රාන්සියට පැනලා ගිහිලා කිං ලූයි කියන රජතුමාටත් ලනුව දීලා අන්තිමට ෆ්‍රාන්සිය 1700 ගණන් වල බංකලොත් කරේ මේ මිනිස්සයා MMT ප්‍රතිපත්තියත් එක්ක. දැන් නිවාඩ් කබ්‍රා ලෝක තමයි ලංකාවෙත් කරන්නේ. මෙහෙ ගැහුවා ගිය වසරේ අප්‍රේල් මාසේ වෙනකොට කෝටි 16500ක් මුදල් අච්චු ගැහුවා. එතකොට ඒ ඔක්කොම අච්චු ගාපු මුදල් වලින් මේ රටේ සල්ලි දෙන්න ඕනේනේ. මොකද බංකලොත් කියන්නේ එහෙනම්. හැබැයි සල්ලි නැත බංකලොත් රුපියල මස්ත බාල්දු කරා. ඒක තමයි උනේ. රුපියල යගේ නැති කරා. එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයා එක දෙයක් හොඳ ක්‍රිකට් ගහනවා. එයා ගැව්වා 6 පාරක් 2005 ආපු ගමන් ඩොලරය රුපියල් 100 පනලා අරන් ගියේ මහින්ද රාජපක්ෂ මහත්තයා. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා 2021 ඊළඟට ගැහුවා ඒක රුපියල් 200න් එහා පෑන්නවා. දැන් තා පොඩ්ඩක් තිබ්බනම් 300ක් පන්නයි. ඔයාලා හිතනවා මේක දක්ෂකමක් කියලා. ඉතින් මේකෙන් මොකද්ද වෙන්නේ? රටට තියෙන ප්‍රශ්නේ ඊළඟට කරපු ප්‍රශ්නේ තමයි වෙළඳපොළ මිල ස්ථායීකරණය කරන. ඉල්ලුමයි සැපයුමයි අතර තියෙන බැඳීම දන්නේ නැති ආණ්ඩුවක් කොහොමද ලමුන්නාන්සලා මේ රටේ මිනිස්සුගේ ප්‍රශ්න විසඳන්නේ? වීසා හාල් මිල ගන්න අරයා නෑ මහින්දානන්ද අලුත්ගමගේ එයා කතා කරන්නේ කොයි පැත්තෙන්ද කියලා මට තේරෙන්නේ නෑ. ඊයේ මොකක්ද එකක් කිව්වා මේ රටේ වාර්තාගත වෙන සහල් නිෂ්පාදනයක් ඇති වුණේ මේ ගිය වසරේ. අපේ රටේ මාසිකව හාල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 102යි. හැබැයි අපට ඕන තරම් හාල් තිබුණා. ඒ කියන්නේ අවුරුද්දකට මෙට්‍රික් ටොන් මිලියන 2.4යි. පළවෙනි වතාවට අපට අතිරික්ත අස්වැන්නක් තිබුණා අපට ඕන තරම්. හැබැයි මේ වගේ තැනක් තියෙනකොට හාල් ආනයනය කරන එකම ආණ්ඩුවක්. මුදල් නැහැ, ඩොලර් නැහැ. හැබැයි හාල් ආනයන කරන්න ඕනේ. අස්වැන්න තියෙද්දි මේ රටේ මිනිස්සුන්ට හාල් අඩුමිල අඩු කරලා දෙන්න බැරි ආණ්ඩුවක්. මොකටද ආණ්ඩුවක්? හාල් හැමතැන තියෙනවා. මේ ඇමතිවරයා කියනවා වී මුදලාලිලා ඕක හොරකම් හංගලා තියෙනවා කියලා. මේ ආණ්ඩුව ආවේ ලෝකේ තියෙන හොඳම බුද්ධිංශය හදන්න. මේ ආණ්ඩුව කිව්වා සහරාන්ලා අල්ලනවා, ත්‍රස්තවාදීන් අල්ලනවා කියලා. කොහෙද සහරාන්ලා අර්ජුන මහේන්ද්‍රන්ලා අල්ලන්නේ වී මුදලාලිලා හංගලා තියෙන හාල් ටික හොයා ගන්න බැරි ආණ්ඩුවක් තියෙනකොට? ලැජ්ජයි කියන්න. තමුන්නාන්සේ අස්වෙන්න ඕනේ. තමුන්නාන්සේලා වෛතියක් නැහැ මේකේ ඉන්න. එතකොට බලන්න තෙල් ප්‍රශ්නය ගන්න. මේ තෙල් ප්‍රශ්නේ 2020 මොකද්ද තිබුණේ? තෙල් ආනයනය 2020 හොඳටම අඩු වුණා. ඒ කියන්නේ රජයට ගිය වසරේ ඩොලර් බිලියන 1.3ක ඉතුරුක් තිබුණා තෙල් ආනයන අඩුවීමෙන්. ඒ කියන්නේ කෝටි 25,350ක්. ඒ සල්ලි කොහෙද? ඒ අඩුවිච්ච සල්ලි මොකද කරේ? ඒකත් විදුලි බල මණ්ඩලයෙන් තෙල් සංස්ථාවට රුපියල් කෝටි 4,800ක් ගෙව්වා ගිය වසරේ. ඒ සල්ලි කොහෙද? මේ අමතිවරයා ලැජ්ජ නැතුව ඇවිල්ලා තියෙනවා තෙල් මිල වැඩි කරන්න ඕනේ කියලා. එතකොට වසරකට වැඩි කාලයක් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 80ක ආදායමක් උපයගත් ආණ්ඩුව, ඩීසල් වලින් රුපියල් 34ක ලාභයක් උපයගත් ආණ්ඩුව, ඒ ආදායම අරගෙන ස්ථායි කරන අරමුදලක් හදුවා. ස්ථායි කරන අරමුදලේ කෝටි 5000කට ආසන්න මුදලක් තියෙන්න ඕනේ. ඒක මහ බැංකුව සනාථ කරන ස්ථායි කරන අරමුදලක් තිබුණා කියලා, ඒ වගේම කෝප් ආයතනය එක සනාථ කරනවා. එතකොට මේ මුදල් ටික අමතිවරයා කියන අපි ඒක පාවිච්චි කරේ තෙල් මිල ස්ථායිකරණය කරන්න නෙවෙයි කියලා. එහෙනම් මොකටද? බඩු මිල අඩු කරන්නද? බඩු මිල අඩු වුණේ නැහනේ. එහෙනම් කොහේ හරි කාගේ හරි සාක්කුවටද ඔක ගියේ? ඈ, ඔව්. ඒ කියන්නේ එතකොට ඒක වෙන කොහේ හරි යවුවද? මේක ඇවිල්ලා බාර මෝඩ කතානේ මිනිස්සුන්ට කියන්නේ. ඒ නිසා මේ මිල සූත්‍රය ගැන කියනවා. අපේ මම ඉඩ දෙන්නේ නැහැ. ඒ මිල සූත්‍රය අපේ කාලේ මිල සූත්‍රය තිබුණා නම් තෙල් මිල වැඩි වෙනවා, අද වැඩි වෙලා තියෙයි කියලා කියනවා. ගරු අමතිතුමනි, මම ඒකට උත්තරයක් දෙන්නම්. රෙදි ඇඳගෙන
කතානායකතුමනි, මේ මන්ත්‍රීතුමාට අවස්ථාව දීලා බොරු කියන්න ඉඩ දෙන්න බෑ. ඔබ මේ පාර්ලිමේන්තුවේ සභාගත කර මහ බැංකු වාර්තාවේ මිල ස්ථායි කරන අරමුදල නමින් පිහිටවූ අරමුදලේ මොනවද කරේ කියන එකත්, ඒ අරමුදල පිහිටවන අවස්ථාවේ 2020 මාර්තු මාසේ 30 වෙනිදා ගරු අග්‍රාමාත්‍යතුමා මුදල් ඇමතිවරයා විදිහට ඉදිරිපත් කර අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ ඉතා පැහැදිලිව සඳහන් කරනවා.
කතානායකතුමනි, මෙතුමා කිව්වා අපේ 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 සූත්‍රය මිල සූත්‍රය භාවිතා කරා නම් අද තෙල් මිල තියෙනවා එකට වඩා වැඩි වෙයි කියලා. මං කියන්නම්, මිල සූත්‍රයේ වැඩක් නැහැ. අද වෙනකොට අපි 2019 මේක බාර දෙනකොට මර්බන්, ඒ කියන්නේ බොර තෙල් බැරලයක් ඩොලර් 60යි. අදත් මර්බන් බැරලයක් ඩොලර් 60යි. බුකින් ක්‍රමය අනුව ගත්තම සතයකින්වත් වැඩි වෙලා නැහැ. ඒ මිලම තමයි අද පවතින්නේ වෙළඳපොලේ, ජාත්‍යන්තර වෙළඳපොලේ. මොන පදනමින්ද තෙල් මිල එහෙනම් වැඩි කරේ? මිල සූත්‍රය දැම්මනම් මිලට අඩුවෙන්න ඕනේ. ඒ නිසා මෙතුමා බොරුකය කියනවා. මේ රටේ මිනිස්සු නොමග යවනවා. ගරු කතානායකතුමනි, ඒ වගේම පෙට්‍රල් බැරලයක් වුණත් ඩොලර් 2කින් විතර වැඩි වෙලා තියෙනවා. ඊට වඩා වැඩි වෙලා නැහැ. එම නිසා මේ බහුවිධ ශරීර අවයව විකල වීම අද පැහැදිලිව ආණ්ඩුව තුළ පෙනී යනවා. ඒකේ අපිට පැහැදිලිව පේනවා. ඒ නිසා මේක අවපාලනය.
කාලය අවසානයි.
හරි, ගරි කතානායකතුමනි, මම අන්තිම වශයෙන් කියනවා මේක දේශපාලනේ මොහොතකට අමතක කරමු. මීට වඩා බරපතල ප්‍රශ්නයක් තියෙනවා. තෙල් මිල වැඩි වුණාම මොකද්ද වෙන්නේ? අපට ප්‍රශ්නේ තියෙන්නේ බිත්තියට හේතු කරපු මිනිහට අද ඊතලෙන් විදිනවා වගේ වැඩක් තමයි තමුන්නාන්සලා කරන්නේ. තෙල් මිල වැඩිවීමෙන් අඩු ආදායම් සහ මැදි ආදායම් පවුල්වලට මේක බරපතල විදියට වදිනවා. අද එළවලු මිල මම ඊයේ මගේ ගෙදර එළවලු ගන්න මම නාරායන් පිට ජාතික වෙළඳපොලේ චෙක් කරා. බෝංචි කිලෝ එකක් ගිය වසරේ 220කට තිබුණ එක අද 360යි. වම්බටු රුපියල් 189ට තිබුණ එක අද රුපියල් 260යි කිලෝ එක. එතකොට මාළු මිරිස්, මන් දන්නේ මේ මුහුදේ මාළු නැති නිසා මාළු මිරිස් වැඩි වුණාද කියලා, අද 360යි. මෑකරල් 204යි. පතෝල 240යි. වැටකොළු 240යි. ගොරක 643යි. සියඹලා 573යි. රුපියල් 150කින් ගොරක සියඹලා වැඩි කරපු ආණ්ඩුව. තමුන්නාන්සලා කියන්නේ මේක දේශපාලන අතාරිනේ. අතරින් අපි සංවේදී වෙන්න ඕනේ මිනිස්සුන්ට. අද මිනිස්සුන් මොකද්ද කරන්නේ? තමන්ට තොග වෙළඳ පොලේ ආනායනකරුවන් කියනවා දැන් ඩොලරෙත් වැටිලා තියෙනවා, තෙල් මිල වැඩි වුණාම ඒගොල්ලෝ සීනි පරිප්පු කිරිපිටි ඔක්කොම වැඩි කරන්න ඕනේ කියලා. අද කතානායකතුමනි, ලොක්ඩවුන් එක ඇරියම මිනිස්සු පිරිමි ටික ගිහිල්ලා බාර්වල හිටගත්ත වෙන්න පුළුවන්. ගෑනු ටික කොහෙද හිටියේ? උගස් බදු සාපුවල තමන්ගේ රත්තරම් බඩු ටික තියන්න. මොකද ගෙදර ආදායමක් නැහැ, බඩු මුට්ටු ගන්න සල්ලි නැහැ. මේක ගැන කවුද කතා කරන්නේ? තමුන්නාන්සලාට මේක විහිළුවක්. මෙතෙන්ට අවිලක් පරණ යල්පැනපු ප්‍රතිපත්ති ගැන කතා කරනවා. මේ මිනිස්සු ගැන කවුද කතා කරන්නේ? මේක තමයි අපි ඊයේ විරෝධතාවයක් කරේ. අපිට ඕක මෝඩ චූන් එකක් ගන්න නෙවෙයි, විවිධාකාර වාහනවල ආවේ ඒ මිනිස්සුන් එක එක ජන කණ්ඩායම් වලට ඇති වෙන පීඩනය මේ ආණ්ඩුවට පෙන්වන්න. ඔබට ඒක තේරෙන්නේ නැහැ. එතකොට අද මේ තියෙන ප්‍රශ්නයත් එක්ක ඔබතුමන්ලා ණය කපනවා. දැන් බදු ටික ලීස් ගත්ත අයට ත්‍රිවිල් ටික උස්සන් යනවා. ඊළඟට රාජ්‍ය සේවකයන්ගේ ගත්ත ණය ගුරුවරුන්ගේ පැනලා මේ මාසේ ඔක්කොම කපලා තියෙනවා. ඔවුන්ට මාස ගානක හරියට ගෙවීම් ලැබිලා නැහැ. එතකොට පොඩි පොඩි ස්වයං රැකියා කරන මිනිසුන්ගේ ජීවත් වෙන්න විදියක් නැහැ. මේ ගැන තමුන්නාසල මොකද කියන්නේ? ඒක ඇස්සේ කියනවා ලොකු හයිවේ ගන්නවලු, කෝටි ගාණක් ණය අරගෙන ඩීල් දානවා, කොමිසම් ගන්නවා. හැබැයි මිනිසුන්ගේ ණය ටික පොඩ්ඩක් කල් දාන්න බෑ? මිනිසුන්ගේ බඩු මිල පොඩ්ඩක් අඩු කරලා දෙන්න බෑ? ඒ නිසා මොකටද මේ වගේ ආණ්ඩුව? ඒක තමයි අපි අහන ප්‍රශ්නේ.
ස්තුති කතානායක. හොඳයි. ජයශ්‍රී ජයශේකර මැතිතුමා.
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම අද මේ විවාදයට එකතු වෙන්න ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. මම හිතන්නේ අපේ කබිර රශීම් මැතිතුමා මේ කතාවෙන් පස්සේ මේට එකතු වෙන්න ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. විශේෂයෙන් මෙතුමා ඉතාම වැදගත් කාරණා ගණනාවක් මතු කරා. ඒ වගේම සමහර ඒවා වැරදි කරුණු ගණනාවකුත් මේ පාර්ලිමේන්තුව ඇතුළේ එතුමා මතු කරා. ඒක තමයි මේ පෙට්‍රල් සහ ඩීසල් වල ලෝක වෙළඳපොලේ මිල තත්ත්වය. මම හිතන්නේ සම්පූර්ණ වැරදි අර්ථකථනයක් තමයි, වැරදි තොරතුරක් තමයි මේ පාර්ලිමේන්තුව දුන්නේ. පාර්ලිමේන්තුව නොමග යවන වැඩපිළිවෙලක්. අද ඔබතුමාලා දන්නවා, අපේ කබිර රශීම් මැතිතුමත් දන්නවා, වර්ල්ඩ් ක්‍රූඩ් ඔයිල් ප්‍රයිසස් කියලා කරුණාකරලා දැන් ගහලා බලන්න. ඒකේ ඉන්න නෑ, මම කතා මම බාධා කරේ නෑ, මම බාධා කරේ නෑ, මම බාධා කරේ නෑ. අද ක්‍රූඩ් ඔයිල් ප්‍රයිස් එක බලපුවාම මේ රටේ මිනිස්සු මොඩියෝ නෙමෙයිනි. ක්‍රූඩ් ඔයිල් ප්‍රයිස් එක අද බලපුවාම පෙට්‍රල් ක්‍රූඩ් ඔයිල් ප්‍රයිස් එක තියෙන්නේ 72යි. ඒකට තව 4ක් එකතු වෙන්න ඕනේ මෙහාට ගේන මේකත් එක්ක 76ක් වඩ පත් වෙලා
තියෙනවා.
ඒ වගේම
තමයි දයසිරි ජයසේකර අමතුමන් මම කියන්න කැමති, ලෝකේ මේ තෙල් ඕඩර් කරනකොට ෆෝවර්ඩ් බුකින් කියලා තියෙනවා. ඒ කියන්නේ මාස දෙකකට කලින් තියෙන මිල අනුව තමයි කොන්ට්‍රැක්ට් වෙන්නේ. අදට බර්බන් බැරල් එකක් අපි ගන්නෙ බර්බන් $60 වලට යන්නේ. ඒක වෙනස් වෙලා නැහැ.
හරි බොමිසුදි.
හා හරි හරි ඔයාට බොරු.
අර අර අපේ අමතුමා එතුමාලා වෙලා වරන් කියයි. අද ඒකත් 73ට ගිහිලා තියෙන්නේ. අද ඒකත් 73ට කියලා තියෙන බොහොම පැහැදිලිව මම කියනවා. නෑ එදා බලන්න මහත්වෝ අරගෙන බලන්න. ඕකට දැන් අපි ඕකට කලබල වෙන්න ඕනේ නෑ. නෑ වෙනදා තරම් කබිර රශීම් මහත්තයා ඔය තරම් කබිර රශීම් මහත්තයා ඔහොම තරහා ගත්තේ නෑ කවදාවත්. ඒ නිසා මම කියන්න කැමති මේ මේ තෙල් මිලත් එක්ක හැමදාම ආණ්ඩුවක් මේක වැඩි කරනකොට විපක්ෂ කෑ ගන්නවා. ඒ කාලේ ඔබතුමාලා වැඩි කරනකොට විපක්ෂ කෑ ගන්නවා. ඕක තමයි ඇත්ත தත්ත්වේ. ඒ කාලේ ගොංකරත්ෙන් ගිය කට්ටිය දැන් ආපහු කතා කරනවා. ඊළඟට දැන් මේ පාර ගොංකරත් වලින් ගිය කට්ටිය ලබන පාර ඇවිල්ලා මෙතන ඉන්නකොට අපේ කට්ටිය කතා කරලා ඒ පැත්තට යනවා. ඔහොම තමයි தත්ත්වේ. ඒ නිසා මේ තෙල් මිල පිළිබඳව තමුන්නාන්සේ උද්ඝෝෂණයක් කරන්න ඕනේ. ඒක හරි කතා කරන්න ඕනේ. නමුත් රටක් විදියට අපි බලපාන ප්‍රශ්න ගණනාවක් අපිට අද තියෙනවා. මොකද මේ අර්බුදය ලෝකේ අපේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකේ පුරාම තියෙන විශාල අර්බුදයක් මේක. මේ තෙල් මිල වැඩි වෙන්නේ වෙන කාරණා හින්දා නෙමෙයි, පැහැදිලිව ලෝකයේ ඇතුලේ අභ්‍යන්තරව තියෙන විශාල ආර්ථික අවපාතයක්. මේ ආර්ථික අවපාතය අපි දවස ගානේ මූණ දෙමින් සිටිනවා. ඒ නිසා තමයි මේකට විශාල අර්බුදයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මම කියන්න කැමතියි දැන් බලන්න මේ අද විශාලම අර්බුදයක් බවට පත් වෙලා තිබෙන්නේ ආණ්ඩුව අපි විශාල අර්බුදයක් තුල ගත කරන ගමන් එක පැත්තකින් අද මේ පරිපූර්ණ ඇසමෙන්තෙන් බිලියන 2000ක විතර ප්‍රමාණයක් සම්පූර්ණයෙන් මේ රටේ කොවිඩ් මර්ධනය සඳහා වන ක්‍රියාවලියට ගරු කතානායකතුමනි සම්පූර්ණ වෙන් කරන මේකේ ග්‍රාමීය මට්ටමේ තියෙන PCR පරීක්ෂණය කරන බඩු ටික ගන්න එක තන ඉඳලා ගමේ මිනිස්සු ටික අරන් ගිහිල්ලා ස්පීතාලයකට දාන එක තන ඉඳලා ඔවුන්ට ඔක්සිජන් දෙන තන ඉඳලා මේ සියල්ලටම අවශ්‍ය කරන ඒ විතරක් නෙමෙයි ග්‍රාමීය මට්ටමින් මේ නිරෝධායන පවුල් ටිකට ගෙවන රුපියල් 10000 බඩු මල්ල 5000 බඩු මල්ල ඉඳලා සියලු දේවල් වලට විශාල වියදමක් අපි මේ පරිපූර්ණක ඇසමෙන්තු තුල අපි අරගෙන තිබෙනවා මේවා අපිට කරන්න තියෙන කාරණා පාට අද පත් වෙලා තිබෙනවා ඒ නිසා මම ඉතින් කියන්න කැමතියි අපිට මේ ක්‍රියාවලියට ස්ථාවර විසඳුම් ගණනාවක් සකස් කරන්න සිද්ධ වෙයි දැන් මම කියන්න කැමතියි අපේ ගෝඨාභය ජනාධිපතිතුමා පැමිණි ගමන් එතුමා මේ රටේ ටැක්ස් වල නැත්තම් ආදායම් බදු විශාල සංඛ්‍යාවක් අඩු කෙරුවා. ඒ අඩු කරේ එතුමා වෙන කාරණයක් හින්දා නෙමෙයි. එතුමා ආවයින් පස්සේ අලුත් ව්‍යාපාර විශාල සංඛ්‍යාවක් ඇති වෙයි කියන විශාල විශ්වාසයක් ඇති වුණා. හැබැයි මේ කොරෝනා අර්බුදයත් එක්ක ඒ සම්පූර්ණ අපි බලාපොරොත්තු වෙච්ච වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණේ නැහැ වෙන හේතුවක් හින්දා නෙවෙයි. කොරෝනා අර්බුදයෙන් මුළු රටම වෙලා ගත්තම අලුතෙන් මිනිස්සු සල්ලි දාලා අලුතෙන් බිස්නස් පටන් ගත්ත එක අලුතෙන් ව්‍යාපාර පටන් ගත්ත එක සම්පූර්ණයෙන් නතර වුණා. දැන් ඒකෙන් මුනේ වෙන හේතුවක් වෙන ප්‍රශ්නයක් නෙමෙයි බිලියන 600ක් ලංකාවට තිබිච්ච ආදායමක් විශාල වශයෙන් කඩාවැටීම අද සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා දැන් මේක හදිස්සියෙන් දැන් ආපහු නැවත බදු ආපහු ගැහුවයි කියලා මේ බදු ටික එකතු කරගන්නත් බෑ. ඒක විශාල අර්බුදයක් බඩ ඊළාටපත් වෙනවා. ඊළාට මේ කට්ටිය කතා කරන්න පටන් ගනී මේ බලු බද්දයි තන තනේට ගහපු බද්දයි මෙහෙමයි කියලා ඊට පස්සේ ඒ කතාව තමයි ඊළඟට පටන් ගන්න. ඒ නිසා මේක ලෝකයේත් එක තියෙන අර්බුදයක් වගේම ලංකාව ඇතුලේත් අපි මේ අර්බුදයට ආණ්ඩුවක් විදිහට මුහුණ දෙන්න අවශ්‍ය කරන කටයුතු කරන්න ඕනේ. ඒ නිසා මම හිතන්නේ අපි දැන් අපිට තියෙන විශාලම අර්බුදයක් මේ රටේ අද ඩොලර් වල විශාල හිඟයක් තියෙනවා රට ඇතුලේ. ඒකට ප්‍රධානම හේතුව බවට පත් වෙලා තියෙන්නේ විශාල ස්කෑසිටි එකක් නැත්නම් විශාල බීතියක් මැවිලා තියෙනවා අපේ රටේ ජනතාව අතර ඩොලර් නැති වෙයි කියලා. දැන් මේ ඉදිරි මාස 9ට කරු කතානායකතුමනි මේ වෙනකොට සීනි ගෙනල්ලා ස්ටොක් කරලා තියෙනවා. ලංකාවේ කවදක්වත් ඉතිහාසයේ සිද්ධ වුණ නැති දෙයක්. මේ විදියට හැම දෙයක්ම ගන්න පුළුවන් හැම භාණ්ඩයක්ම ගෙයල් ඉතුරු කර ගැනීම තුල විශාල අර්බුදයක් තමයි මැවෙන්නේ. මොකද හේතුව විශාල වශයෙන් මාසෙන් මාසෙට ඇඬ දිපිච්ච බඩු ටිකට මාස 9ක බඩු දැන් ගෙයල් හිර කරගෙන මේක ඇතුලේ තියන් ඉන්නේ. ඒ වගේම අනෙක් පැත්තෙන් තමයි අපි එක්ස්පෝර්ට්ස් වල නැත්තම් විශේෂයෙන් අපනයන වර්ධනය කිරීම සඳහා ආණ්ඩු විදියට විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක කරා. විශේෂයෙන් ප්‍රධාන කම්පැනි වලට අපනයනය කරන බාණ්ඩ අපනයනය කරන කම්පැනි වලට විශාල ශක්තියක් මේ පෞගේ ආයවැයනුත් දුන්නා. රජයක් විදියට මේක ක්‍රියාත්මක කරගෙන ගියා. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ අය මේ එක්ස්පෝර්ට් කරලා ගන්න ඩොලර් ටික සම්පූර්ණයෙන්ම ලංකාව ඇතුළට ගේන්නේ නැහැ. මේ නිසා තමයි මේ ඩොලර් අර්බුදය අද ඇති වෙලා තිබෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් ඉන්දියාවේ ඊළඟට බංග්ලාදේශය අද බිලියන ඩොලර් බිලියන 86ක් ඔවුන්ගේ විදේශ සංචිත ප්‍රමාණය මේක වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙන වෙන හේතුවක් ඉදන් තමයි ඔවුන් එක්ස්පෝර්ට් කර නැත්තම් පිටරට යවන මුදල් ටික නැවත ආපහු ගෙන්න ගන්න. නමුත් ලංකාවේ මොකද කරන්නේ? මේ ඩොලර් එක වැඩි වෙයි කියන වැඩපිළිවෙල තුල මේගොල්ලෝ ලාභ ලබා ගැනීම සඳහා වන ක්‍රියාවලිය යනවා. දැන් බලන්න ලංකාවේ හේලිස් කම්පැනි තමයි ගිය අවුරුද්දේ මේ අවුරුදු ඉතිහාසයේ වැඩිම ආදායමක් ලැබූ කම්පැනි බවට පත් වුණා. මොකද මේ කොවිඩ් තත්ත්වයක් තුල ඔවුන්ට එක්ස්පෝර්ට් එක නැත්තම් ඔවුන්ගේ විදේශ රටවල් වලට අපනයනය කිරීම තුල විශාල ආදායමක් ලැබලා තියෙනවා. මේ වගේ කම්පැනි ගණනාවක් අද තියෙනවා. මම මේ ඒ කම්පැනිට කියනවා නෙමෙයි, මම කියන්නේ තව විශාල කම්පැනිස් ගණනාවක් ලංකාව ඇතුළට ගේන මුදල් ටික හිර කරගෙන තියාගෙන ඔවුන් ඩොලර් එක්ක සෙල්ලම් කරලා ඔවුන්ගේ ලාභ ආදායම් වැඩි කර ගැනීම වැඩපිළිවෙලක් මේ ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා මම විශේෂයෙන්ම කියන්න කැමතියි මා බැංකුවට අපේ ඉල්ලීමක් ඉදිරියට මම කියන්න කැමති කරුණා කරලා මේක වැඩි කරලා ලංකාවට මේ ඩොලර් ටික ගෙන්නන්න වැඩපිළිවෙල සකස් කරන්න. නැත්නම් වෙන්නේ විශාල අර්බුදයක් තව තවත් මේ ඩොලර් පිළිබඳ ඇති වෙන එකයි කියලායි මම හිතන්නේ. ඒ වගේම ඒක තමයි විදේශ විනිමය පාලන පනත වෙනස් කිරීම තුල තමයි මේක මේ ඉර වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක තමුන්නාන්සලා අපි කියලා මේක කෑ ගහලා හරියන්නේ නැහැ, අයියෙන් කෑ ගහවයි කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඊළඟට තියෙන කාරණේ තමයි විශේෂයෙන්ම අපිට අද තියෙන ඊළඟට තියෙන ප්‍රශ්නයක් අපි දකිමින් ඉන්න කාරණය අපි ගත්තම අපේ බදු අඩු කරලා තියෙන එක පැත්තකින් අනිත් පැත්තෙන් අපි පොලි අඩු කරලා තියෙනවා. මේ වගේ අපිට පුළුවන් වෙලා තියෙනවා යම්කිසි විදියකට මේ රටේ වැඩ කරන ජනතාවගේ වැඩපිළ ශක්තිමත් කරන වැඩපිළට යන කුඩා ව්‍යාපාරවලට අවශ්‍ය කරන ශක්තිය දෙන්න. දැන් මේ රටේ අද ඇතිලා තියෙන විශාලම අර්බුදයක් තියෙනවා කරු කතානායකතුමනි. මේ ලීසින් පිළිබඳව ඇතිලා තියෙන තත්ත්වය. අද ලංකාවේ එදා මහ බැංකුවෙන් ගැහුවා 105 සිට 111.5 දක්වා වන පොලි අනුපාතයකට මේවා අය කරන්න කිය. නමුත් මොකද සිද්ධ කරේ මේ රටේ ලීසින් කම්පැනි ටික මේක දඩ පොලියක් එකතු කරුවා. මේ හැම ගෙවන්න බැරි පුද්ගලයෙක්ගෙම තමන්ගේ ලීසින් වලට උදාහරණයක් ගත්තොත් මේ රටේ සංචාරක ව්‍යාපාරයේ තියෙන වාහන 6000කට වැඩිය අද මේ සංචාරක ව්‍යාපාරයේ තියෙන වාහන 6000ම විශාල අනතුරක තියෙනවා. ඔවුන්ට නැවත ඇවිල්ලා සංචාරක ව්‍යාපාරය පටන් ගත්ත දෙසැම්බර් මාසේ ඇවිල්ලා වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙලා නැහැ. හේතුව මොකද්ද? මේ මහ බැංකුව විසින් ගහපු 105 11.5 කියන අතර ගහන්න කියලා තිබිච්ච කුඩා අය කිරීමේ ප්‍රතිශතය පොලිය මේගොල්ලෝ 11.5 දක්වාම වැඩි කරලා තියෙනවා. එහෙන් පිටින්ම මේ රටේ ලීසින් කම්පැනි වලින් මේ රටේ අහිංසක මිනිස්සු විශාල සංඛ්‍යාවක් මෝටර් බයිසිකලේ ඉඳලා මේ කුඩා ට්‍රක් රථයේ ඉඳලා මේ කුඩා බට රථයේ ඉඳලා මේ සියලු දේවල් වලට විශාල මුදලක් අය කිරීම තුළ අද විශාල අර්බුදයක් රට ඇතුළේ ඇතිලා තියෙනවා. මේක කතා කරන්න මේවා රූපాయని වල යන්නේ නැහැ සමහර අය. මොකද ඒ වගේ ලීසින් කම්පැනි වල ඇට්ටික දානවා රූපాయని වල. ඒ නිසා අද විශාල අර්බුදයක් මේ ලීසින් කම්පැනි වලට ඇතිලා තියෙනවා. මම ඊයේත් කතා කරා මහ බැංකුවේ ප්‍රධාන නිලධාරින් එක්ක. අපි අපේ ගරු අග්‍රාමාත්‍යතුමාගෙනුත් විශේෂයෙන් ඉල්ලන්න කැමතියි මේ වෙලාවේ මුදල් ඇමතුමා විදියට අපේ නිවාඩ් කපුරාල් මැතිවත් ඉන්නෝ. එතුමාගෙනුත් මම ඉල්ලන්න කැමතියි කරුණා කරලා මේ ලීසින් කම්පැනි ටික ගෙනල්ලා මහ බැංකුවත් ගෙනල්ලා කතා කරලා මේක විසඳලා දෙන්න. මොකද මේක විශාල අර්බුදයක් බවට පත් වෙනවා. රටේ විශාල ප්‍රශ්නයක් බවට මේක පත් වෙලා තිබෙන නිසා. ඒ වගේම මම කියන්න කැමතියි ඊයේ මේ කාරණයට සම්බන්ධවම තව එක කාරණයක් අද GSP Plus එක සම්බන්ධ විශාල කතිකාවතක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේකත් එක්ක අපි GSP Plus නැති වුණොත් අපිට ඩොලර් බිලියන 2ක් අපිට අහිමි වෙනවා මේ රටට. ඒ නිසා GSP Plus එක රැක ගන්න කවුරු ගත්තත් ඒක රැක ගැනීම අපිට විශාල කාරණයක් බවට පත් වෙලා තියෙනවා. යම් කෙනෙක් කියන්න පුළුවන් අපි විවෘත වෙළඳපළට යමු කියලා. හැබැයි ඒකට යන්න පුළුවන් මෙකනිසම් එකක්. තාම ලංකාවේ ගාමන් ෆැක්ටරිස් අතර ඇතිලා නැහැ. මොකද මම ඒ සම්බන්ධව වැඩ කරන කෙනා විදිහට මම අත්දැකීම් සහිත මම මේගොල්ලෝ
සාකච්ඡා කරනවා.
ඒ නිසා අපිට ඒකත් රැක ගන්න ඕනේ එක පැත්තකින්. දෙවනුව විශේෂයෙන්ම දෙමළ සිරකරුවන් නිදහස් කිරීම පිළිබඳව අපි හැමදාම මේ පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා. අපි එදත් කතා කරලා කිව්වා මේ කිසිම චෝදනාවක් නැති සිරකරුවන් නිදහස් කර ගැනීම සඳහා වන ක්‍රියාවලියක් එදා අංගජන් රාමනාදන් මැතිතුමාලා එදා ගිහිල්ලා අපේ පක්ෂ වෙනුවෙන් එතුමාලා කියලා කතා කරා හිටපු ජනාධිපතිතුමත් එක්කත් සෑහෙන පිරිසක් එදා නිදහස් කරගන්න හැකියාව ලැබුණා. 12,000ක් නිදහස් කරා අපේ මහින්ද රාජපක්ෂ ගරුවා ජනාධිපතිතුමාගේ කාලවකවාණු තුළ සම්පූර්ණ පුනරුත්ථාපනය කරලා. ඒ නිසා අපි යෝජනා කරනවා ඔවුන්ව නිදහස් කරන්න අවශ්‍ය කරන සම්පූර්ණ වැඩකටයුතු ටික අපි ඉතාම ඉක්මනින් කළ යුතුයි කියලා මම විශ්වාස කරන්නේ. මේ GSP එක ගැන හිතලා නෙවෙයි. ඔවුන් දැන් දුක් විඳ ඇති අවුරුදු ගාණක් මේ රටේ නඩුවක් නැතුව නඩුවක් පවරන්න නැතුව මිනිස්සු හිරගෙයි තියා ගැනීම සම්පූර්ණයෙන් ඔවුන්ගේ මානව අයිතිවාසිකම් මුල්ලංඝනය කිරීමක් විදිහට තමයි අපි දකින්නේ. ඒ නිසා අන්නේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා යුතුයි කියලා මම යෝජනා කරන එක පැත්තකින්. අනික් කාරණේ මම ගරු කතානායකතුමනි කියන්න කැමතියි විශේෂයෙන්ම ලංකාවේ ගාමන් සෙක්ටර් එක නැත්තම් විශේෂයෙන්ම අපි අපිට ටාගට් එකක් දීලා තිබුණා මේ අවුරුද්දේ අපේ අධිකාර ජනාධිපතිතුමත් අපේ ගරු මුදල් ඇමතුමා අපේ අග්‍රාමාත්‍යතුමත් නිවාඩ් කපුරාල් මැතිතුමාලා අපි සාකච්ඡා කරලා 6.1 billion US dollars මේ අවුරුද්දේ ගේන්න. මේ ෆස්ට් ක්වාටර් එකට අපි කියලා තියෙනවා 2 billion US dollars. මම ඔබතුමාට කියන්න කැමතියි මම ඊයේත් ඔවුන් එක්ක සාකච්ඡා කරා. ඒ අයගේ එකම ඉල්ලීමයි තියෙන්නේ ඔවුන් කියන්නේ ඔවුන්ට ඉදිරියේ දැන් මේ වැක්සිනේෂන් එකෙන් පස්සේ අපිට රට ආපහු නැවත විවෘත කරපුවාම ඔවුන්ට නිවැරදි ඔවුන්ගේ ක්‍රියාමාර්ග ටික ගෙනියන්න මේ රටේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් 140ක් වැඩ කරනවා ලංකාව ඇතුලේ. මේ 140 වැඩ කරන ප්‍රමාණය නැවත පටන් ගන්නකොට ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය නම් ඇත්ත වශයෙන් කළ යුතු ප්‍රධාන කාර්යභාරය තමයි ඔවුන්ට නිවැරදිව ඉදිරියට යන්න අඩුමතරමේ තව අවුරුද්දක් දෙකක් ඔවුන්ට ග්‍රේස් පීරියඩ් එකක් දෙන්න ඕනේ මේ ඉදිරි ණය ටික ඔවුන්ට ගිවාගෙන යන්න. ඔවුන් ණය ගෙවන්න බැහැ කියලා නෙමෙයි කියන්නේ. ඔවුන්ට වර්කින් කැපිටල් ඉල්ලන්නේ නැහැ. ඔවුන් කියන්නේ තියෙනකින් ඒගොල්ලන්ට දුවලා මේ ක්‍රියාදාම ඉස්සරහට ගෙනියන්න ඔවුන්ට ශක්තිය දෙන්න කියන ඉල්ලීම තමයි ඔවුන්ගේ විශේෂයෙන්ම තියෙන්නේ කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ සඳහා මම හිතනවා අපේ අධිකාර අපේ ගරු අග්‍රාමාත්‍යවත් එක්කත් ඒ වගේම අපේ නිවාඩ් කපුරාල් මැතිතුමා ඇතුළු මුදල මත්යන්සේ නිලධාරීන් එක්ක අපි බලාපොරොත්තු වෙනවා ඉතාම ඉක්මනින් සාකච්ඡාවක් ඉල්ලලා කතා කරන්න. ඒ අනුව ඒ වැඩපිළ සකස් කළ දුන්නොත් ඔවුන්ට පුළුවන් ඉදිරියට මේ ක්‍රියාදාමය ඉස්සරහට අරගෙන යන්න. ඒ නිසා මම කියන්න කැමති අද මේ සියලු කාරණා තුල දැන් අද සමහර විපක්ෂ මන්ත්‍රීවරු කිව්වා අපි විශාල ප්‍රමාණයක් මුදල් අච්චු ගන්න වැඩපිළිවෙලට යනවායි කියලා. දැන් මේ ජෝ බයිඩන් මැතිතුමා ආවයින් පස්සේ විතරක් ඇමරිකාවේ US ඩොලර් ට්‍රිලියන 1.5ක් අච්චු ගහලා තියෙනවා. එතුමා විතරක් එතුමාගේ ආණ්ඩුව තුල පමණක් ඊට කලින් 500 මිලියන් US ඩොලර්ස් එතු ඒගොල්ලෝ දාලා තිබුණා ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමාගේ කාලේ. මේ ක්‍රියාවලිය තුල ලෝකෙ හැම රටක්ම අද මුදල් අච්චු ගහලා ඉදිරියට දානවා. මොකද හේතුව වෙන එකක් නෙමෙයි, ආර්ථිකය යන්න බැරිව විශාල අර්බුදයකට යන නිසා. ඒ නිසා මිනිසුන්ට බඩු ටික ගන්න, මිනිසුන්ට ආහාර ටික ගන්න අවශ්‍ය කරන මුදල් ටික සපයා ගැනීම සඳහා අවශ්‍ය කරන කටයුතු ටික තමයි රජයක් විදියට ඒ ක්‍රියාදාමය තුල ගෙනියන්නේ කියන එකත් මම මේ අවස්ථාවේ මතක් කරමින්. විශේෂයෙන්ම කොයි පක්ෂයේ හිටියත් කොයි පැත්තක හිටියත් මේ රටේ ඇති වෙන ආර්ථික ක්‍රියාවලිය තුල අපි අතර යම් විසංවාදයන් තියෙන්න පුළුවන්. නමුත් රටක් විදියට මීට වඩා අපි ශක්තිමත්ව මේ රටේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා වන ඉදිරි පියවර ගණනාවක් සඳහා අපි යා යුතුයි කියන යෝජනාවත් කරමින් මගේ වචන ස්වල්පය මම අවසන් කරන බොහොම සූති.